ජපන්, නවසීලන්තයේ ඕක්ලනුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙන එන ජන්මභූමි සතියේ සාර සංග්‍රහයයි මේ.
රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි.
ආයුබෝවන් හිතවතුනි, අද 2021 ජූනි මාස 23 වැනි බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2564 වැන්නේ පොසොන් මාස පුර තුදුස්සක නම් තිතියලත් බුද්ධදා. ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ දිනදර්ශනයේ අතිශයින්ම වැදගත් දවස වන පොසොන් පුර පසළොස්වක දාට දවසක් තිබියදී සීත ඍතුව පටන් ගැනීමත් සමගම මේ සීතල සැන්දෑවේ ඔබේ නිවහනට එන අපි උපාලි සහ චන්ද්‍රා.
ආදි සිංහරේ ඒ දීරණීමුතුන්ලේ
සායු පුදායු මාතෘභූමියයි මාතෘභූමියයි.
පොසොන් පුර පසළොස්වකදා ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ දිනදර්ශනයේ අතිශයින්ම වැදගත් දවස හැටියට හැඳින්වුවාම සමහර විට ඔබට හිතෙන්නට ඇති මොන බොරුද? වෙසක් පෝය දවස නෙවෙයිද අපේ වැදගත්ම දවස කියලා. ලෝක බෞද්ධ දිනදර්ශනය අනුව නම් බෞද්ධයින්ට වැදගත්ම දවස වෙසක් පොහෝ දින බව නිසැකයි. එහෙත් ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනය ස්ථාපිත වීමේ ආරම්භක දිනය පොසොන් පොහෝ දවස බව අමුතුවෙන් කිව යුතු නැහැ. මහා මහින්ද හිමියන් අනුබුදු නමින් හඳුන්වන්නේද බුදුන් වහන්සේෙන් මෙන්ම ශ්‍රී ලංකාවට උන්වහන්සේගේ තිබෙන වැදගත්කම සලකාගෙනයි. මිහිඳු හිමියන් ලංකාවට වැඩමකොට රට තුල ස්ථාපිත කරන ලද්දේ බෞද්ධ දර්ශනය පමණක් නොවේ. අද දක්වාම පැවත එන සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ වුණේ උන්වහන්සේගේ ශ්‍රී ලංකා ගමනයත් සමගමයි. නිතර දකින කුකුලාගේ කරමලේ සුදුයි කියලා කියමනක් තියෙනවනේ. ඒ වගේ තමයි මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමග ඇති වූ මහා සංස්කෘතික විපර්යාසය අවුරුදු 2000ක් තිස්සේ අඛණ්ඩව රටතුර පැවතීම නිසා එහි අගය අපි හරියට දකින්නේ නැහැ. මිහිඳු හිමියන් ලංකාවට නොවැඩින්නට අපි අදත් අභිමානයෙන් වර්ණනා කරන, සමහර විට උජාරුවෙන් වර්ණනා කරන අවුරුදු 2500ක අතීතයක් ශ්‍රී ලංකා ධරණි තලයේ පහළවන්නේ නැහැ. ලංකාව පුරා සංචාරය කරද්දී ඔබ දකින රජමාලිගාවල නටඹුන්, වැව් අමුණු, ඉපැරණි කලාකෘති, මහා චෛත්‍ය, බුදුපිළිම, විහාර මන්දිර ආදී මෙකී නොකී දෑ සියල්ල අද ලක්පොළොව මත පිහිටා තිබෙන්නේ මහා මහින්ද හිමියන්ගේ සංස්කෘතික විප්ලවය නිසයි. අදට අවුරුදු 2274කට පෙර, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 253 දී ඉන්දියාවේ චක්‍රවර්ති රජු වූයේ, ඒ කියන්නේ සමස්ත ජම්බුද්වීපයම එක්සේසත් කර අධිරාජයා වශයෙන් සිටියේ ධර්මාශෝක රජතුමා. ඒ කාලය වන විට බෞද්ධ ආගමික ප්‍රභේදයන් 18ක් ඉන්දියාව පුරා පැවතුණා. ඒ කණ්ඩායම්වල කවුරුත් කියා සිටියේ පිරිසිදු බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ තමන් බවයි. අද වගේම තමයි නේද? අදත් එහෙම කණ්ඩායම් පුද්ගලයන් සෑහෙන පිරිසක් ඉන්නවනේ. ධර්මාශෝක මහරජතුමාට අවශ්‍ය වුණා බුදුසසුන ශ්‍රමණ වේශධාරීන්ගෙන්, ඒ කියන්නේ සිවුරු දරාගෙන ශ්‍රමණ වෙස්ගෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා ශාසනයට ඇතුළු පුද්ගලයන්ගෙන් මුදාගෙන පිරිසිදු සංඝ සමාජයක් ඇති කරන්න. රජතුමා කළේ මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමයි. තුන්වැනි ධර්ම සංගායනාව වශයෙන් ප්‍රචලිතව තිබෙන මෙම පරිශෝධන ක්‍රියාවලියේදී අශෝක මහරජතුමා පෞද්ගලිකවම භික්ෂූන්ගෙන් ප්‍රශ්න කොට නුසුදුස්සන් ශාසනයෙන් ඉවත් කරන ලද බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අදත් එහෙම දෙයක් කරන්නේ නම් බොහොම කාලෝචිතයි කියලා සමහර විට අපටත් හිතෙනවා නේද? ඔව්, එහෙම කරන්න තිබුණා. අපටත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බඳු සංඝ පීතෘවරයෙකු සිටියා නම් ඒ වගේම ධර්මාශෝක මහරජතුමා වැනි රජතුමක සිටියා නම් කෙසේ හෝ මිහිඳු මාහිමියන් කියන්නේ මේ තුන්වැනි ධර්ම සංගායනාවෙන් බිහි වූ විශිෂ්ට අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක්. මොග්ගලී බුද්ධදිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ උන්වහන්සේ තුන්වැනි ධර්ම සංගායනාවෙන් අවුරුද්දකට පසු ලංකාවට වැඩම කළා. මිහිඳු මහරහතන් වහන්සේ යනු සිංහල බෞද්ධ සංස්කෘතියේ පියා බව අවිවාදයෙන් පිළිගැනෙන සත්‍යයක්. දැන් ඔබට පෙනෙනවා ඇති පොසොන් පොහොය දවස ශ්‍රී ලංකා බෞද්ධයින්ට වැදගත්ම දවස වන්නේ මන්ද ගියා. මෙතනදී කිව යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමට පෙර බෞද්ධාගම පිළිබඳව ලංකාවේ ජනයා අතර කිසියම් මට්ටමක දැනුමක් තිබෙන්නට ඇති බව. දේවානම්පියතිස්ස රජුගේ දූතයන් සහ අශෝක මහාධිරාජයා අතර හමුවීම් සිදු වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇත්තටම දේවානම්පිය යන වචනය පුද්ගල නාමයක් නොව ගෞරව නාමයක්, අභිධානයක්. දේවානම්පියතිස්ස රජුගේ නම තිස්ස, දේවානම්පිය යනු ගෞරව නාමයක්. දේවානම්පියතිස්ස රජුට පෙරත් දේවානම්පිය යන ගෞරව නාමයේ දරා සිටි රජවරු සිටියා. කොටින්ම අශෝක මහා අධිරාජයාත් හැඳුනුනේ දේවානම්පිය ප්‍රියදර්ශීන් නමින්. මේ රජවරුන් දෙදෙනා නොදුටු මිත්‍රයන් නමින් ඉතිහාසයේ දැක්වෙනවා. මේ සියල්ලෙන් කියවෙන්නේ රජවරුන් දෙදෙනා අතර නොයෙකුත් ගනුදෙනු සිදු වූ බවයි. ඒ අතරට බුදුදහමත් ඇතුළත් නොවූයේයයි කිය හැකිද? මේ නිසා අපට කියන්න පුළුවන් මිහිඳු හිමියන් මේ එන විට බුදුදහම පිළිබඳ කිසියම් දැනුමක් ලංකාවෙහි පැවතුණු බව, උන්වහන්සේගේ ධර්මදේශනා ශීඝ්‍රයෙන් රට තුළ ප්‍රචලිත වීමට සමහර විට එය හේතුවක් වන්නටත් ඇති. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය තිරසාර ලෙස ලංකාවෙහි ආරම්භ වුණේ, ස්ථාපිත වුණේ මහින්දාගමනයත් සමග බවට කිසිම විවාදයක් නැහැ.
වතන් බුදු වදන් ලක්දිවතගෙන මිතුරි මිසමකය අනුතුමා යමි උපනිසා.
හෙළමිහිර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හෙළමිහිර කලා සංදර්ශනය ප්‍රවීණයන් අතින් ඔප්නැංගුණු අපේම දරුදරියන්ගේ රංගනයන්, හෙළ ගීයෙන් උඩරට පහතරට සබරගමු නර්තනයන්ගෙන් ඔබව මෞබිමට රැගෙන යන හෙළමිහිර 2021 ජූලි මස 10 දින ඇවොන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී ප්‍රවේශ පත්‍ර $20.10. ඔබේ ටිකට් පත අදම වෙන් කරවා ගන්න අමතන්න. රසිකා 0.27 204 22 34, මහේෂ් 0.21 339 929, චින්තක 0.21 244 45 53, ක්‍රොෂාන් 0.21 152 34 99, දයා 0.21 02 284 91. එසේම ඔබට ජූලි 10 දින රඟහල් දොරටුවෙන්ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි. හෙළමිහිර ආනන්ද ජනක රාත්‍රියක ඔබව කලාලවකට රැගෙන යන හෙළමිහිර.
මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු බුද්ධාගම රට පුරා ව්‍යාප්ත වුණේ රජවරුන්ගේ අනුග්‍රහය මතයි. අද දක්වාම පැවතෙන රාජ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් බවටම දැන්පත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එයින් 10 ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ ඊ ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. ඔන්න ඔහොමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන් වෙන්නේ. දේවානම් පියතිස්ස රජතුමා බුද්ධාගම ප්‍රචලිත කිරීමට විශාල අනුග්‍රහයක් දැක්වුවා. ශ්‍රී ලංකාවේ පළමු ස්තූපය වන ථූපාරාමය ඉදිකලේ දෙවන පෑතිස් රජුයි. රජතුමාගේ ඇමතිවරයෙකු වූ අරිට්ට මිහිඳු හිමියන්ගේ පැවිදිභාවය ලබා ගැනීම සමග භික්ෂු ශාසනය ලංකාවෙහි ආරම්භ වුණා. ඒ වගේම සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ පැමිණීමත් සමග අනුලාභිසව බුදුසසුනේ පැවිදි වුණා. ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ ඉන්පසුවයි. එදා සිටම උසස් පුද්ගලයන් සංඝ සසුනට ඇතුළු වීම සිදු වුණා. දුටුගැමුණු රජ සමයේ රජුගේ දසමහා යෝධයින්ගෙන් කෙනෙකු වූ තේරපුත්තාභය පැවිදි වී සිටි සාමණේරවරේ. ඔහු උපවදි වී දුටුගැමුණු රජු සමග නිදහස් සටනට එකතු වුණා. දුටුගැමුණු මහරජතුමා අනුරාධපුර රාජධානිය පිහිටුවීමෙන් පසු ඔහු නැවතත් ගිහි ජීවිතයෙන් ඉවත් වී පැවිදි බවට පත් වුණා. බවුන් වඩා මහරහතන් වහන්සේ කෙනෙකු බවට පත් වූ තේරපුත්තාභය හිමියන් තමයි දුටුගැමුණු මහරජතුමා අවසන් හුස්ම හෙළද්දී රජුට අනුශාසනා කරමින් මරණ මංචකයේ අසල වැඩ සිටියේ. මේ සම්ප්‍රදාය තවදුරටත් ගෙන යමින් මෑත කාලයේද උසස් පුද්ගලයන් ගිහි ජීවිතය අතහැර සංඝ සසුනට එක්වීම අපට දකින්නට පුළුවන්.
මේ මල දැක්ක ගමන් මේ මල ලස්සනයි කියනවා. මේ මල ලස්සනයි. කාටද මේ මලේ කැතක් පේන්නේ මෙතන? මට කෙනෙක් කියන්න බෑ මේ බනහන මේ මලේ කොතනද මේ ලස්සන තියෙන්නේ කියලා. මේ පෙතිවලද? මේ කහපාට කෑල්ලක් තියෙනවා මැද්දේ, ඒකද? මේ මලේ පෙති මේ නටුවයි ඒ කහපාට එකයි ඔක්කොම එකහුණාමද ලස්සනේ? මුළු මලම ගත්තම ලස්සනයි. මම මේ අර අවුරුදු 70ක් විතර ගිය අක්කගෙන් අහනවා, අක්කේ මේක ලස්සනද? අක්ක කියනවා, නෑ මට හාමුදුනේ ඕක ලස්සන නෑ, මට ලස්සන කාලේෂන් මලයි. දැතුර මේ මලේ ලස්සන කියන දේ තියෙනව නං මේ බලන හැමෙක්නාටම ලස්සන වෙන්ටිපෑයි. එතුට අපි බොරුවක් කියන්න. තුට ලස්සන කියන දේ ඔවු නැගෙනේ කොහෙද තියෙන ලස්සන කියන දේ තමුන්ගේ සිතේ.
ඒ ධර්මදේශනය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ. ඔබ කවුරුත් අසා ඇති ඊලාම් යුද්ධය කාලයේ කොටි ත්‍රස්තවාදීන් සමග පවා මිතුරු වී රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ලවීම වැළැක්වූ මේජර් ජනරාල් ආනන්ද වීරසේකර ගැන. පසුව හමුදා සේවය අතහැර සසුන්ගත වූ ආනන්ද වීරසේකර දැන් බුද්ධංගල ආනන්ද හිමියන් නමින් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලී සිටිනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවය කොට සසුන්ගත වූ වලානේ අමත ගවේචි හිමියන්ද ඒ මගම යන උසස් රාජ්‍ය නිලධාරී. මේ අමත ගවේචි හිමියන්ගේ දෙසුමක්.
ඔක්කොම ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිය පිනවන්න, කය පිනවන්න, හිත පිනවන්න, උදේට හැන්දෙනකම් කරුණු සපයනවා, පිනවනවා, එයින් සැනසීමකට පත් වෙනවා. තමා විසින් බෞද්ධයේ ඇයට ලෝකයේ උප්පත්තිය ඇති කරගෙන ඒ බෞද්ධ මත ක්‍රියාත්මක කරලයිට සොයාගත යුතු සදාකාලික සැනසීම ඇති කරන්න ඕ නිවන ගාමට කිට්ටු වෙලාවක් නැහැ. තමාගෙන් ඇසිය යුතු ප්‍රඥාවක් මේ කොහෙද යන්න බෞද්ධයන් හැටියට.
වයස 18 දී යුද හමුදාවට බැඳි දක්ෂතම වෙඩික්කරුවා අතිශූර සෙබලා ආදී ගෞරව සම්මානයන්ගෙන් පුද ලැබූ අති දක්ෂ රණසූරේ දැන් ලංකාවේම ප්‍රසිද්ධ ධර්ම කතිකයෙක් බවට පත් වී සිටිනවා. හමුදාවේ සේවය කරන අවධියේදී තම සගයන්ගේ පමණක් නොව උසස් නිලධාරීන්ගේද ගෞරවය දිනාගත් ඔහු තමාට ලැබෙන සලාක ආහාර වේල පවා අනෙකුත් සහෝදර සෙබළුන්ට පරිත්‍යාග කළ බව ඔහු ඇසුරු කළ එකල හිතවතුන් සඳහන් කරනවා. විවිධ ක්ෂේත්‍රයන්හි දස් කැම්පෑ ඔහු පරිගණක තාක්ෂණය අතින් විදේශීය සම්මානයන් පවා හිමි කරගත් අය. වයස 22 දී සසුනට ඇතුළු වූ ඔහු රාමඤ්ඤ නිකායේ පැවිදි වී මාස 4ක් ඇතුළත අභිධර්මාචාර්ය විභාගය ලංකාවේ පළමුවෙනියා ලෙස සමත් වුණා. ඊළඟ වසරේදී විනයාචාර්ය සහ සද්ධර්මාචාර්ය උපාධි පෙර ලෙසම ප්‍රථම ස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ට ලෙස සමත්වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳව වූ ආචාර්ය උපාධීන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධීන් පිදුම් ලබනවා. 2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද හසල දැනුමක් ඇති මේ යුද සෙබලා අන් කවරෙකුවත් නොව කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේයි. ධම්මවිජය හිමියන්ද ගංගොඩවිල සෝම හිමියන් මෙන්ම රට දැය සමය වෙනුවෙන් හඬනගන යතිවරයන් වහන්සේ කෙනෙකු ලෙසත් ප්‍රකටයි.
භික්ෂුවක් විදිහට ඔබ ලැබෙන දානියටත් ණය වෙන බව මතක තියාගන්න. සමේක පොඩි නෑ මගේ රත්තරන් පින්වත්නි ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙනකොට මට මතකයි මගේ සහෝදරයෙක් මට කිව්වා මට සහෝදරියෝනේ දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් පරිස්සමින් යන්න. ඇත්තටම සාසනයට ඇවිල්ලා තේරුම් ගත්තේ මිනිස්සු දානි ගේන විදිය දැක්කම මගේ පින්නේ තමන්ගේ දරුවට නොදී යෝගට් එක අරන්ගෙන කවදාවත් අපිට ඒක වරද්දන්නේ නෑ. තමන්ගේ ගෙදර උයනවට වඩා රසට ආදරෙන් ලෙන්ගතුව සෙනෙහසින් අනේ අපේ ලොකුහාමුදුරු අපේ පොඩි හාමුදුරු අපේ සාහිණාසරට ගෙනියනවා කියලා ආදරෙන් අරන්ගෙන දානි පිඟිනි වයස කුපාසක අම්මල කිලෝමීටර් ගණනක් කරේ තියාගෙන සුදුරේදි බැඳගෙන අරන්ගෙන දානිය දුස්සීලව නම් වළඳන්න එපා විඳවන් වෙයි ඕන තරම්. මේ දානිය වළඳලා දුස්සීලව වාසය කළොත් මේ දානිය වළඳලා කාම ලෝකයේ ඇලිලා වාසය කරොත් කාම ලෝකයේත් එක්ක ගනුදෙනු කරත් යන්න වෙන තැනක් ගැන හිතාගන්නවත් බැ.
Then ko humad
සමන්දමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz / ජන්මභූමි වෙබ්පඩවිය ඔස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ්පඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මෙම ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ්පඩවියේ Facebook පිටුවේත් සඳහන් කර ඇති. නැවතත් කියන්නම් අපේ වෙබ්අඩවි ලිපිනේ www.uslaauckland.net.nz. අපේ Facebook පිටුව Usla Auckland NZ.
මිහිඳු හිමියන් විසින් ස්ථාපිත කරන ලද සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ශීඝ්‍රයෙන් සමස්ත දිවයින මුරුල්ලේම පැතිර ගියා. ඒ හේතු දෙකක් නිසා. එකක් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම, දෙවැනි කරුණ බෞද්ධ දර්ශනය වටහා ගැනීමට තරම් උගත්කමක් සහ බුද්ධියක් සහිත ජනතාවක් රට තුළ සිටීම. මිහිඳු හිමියන් පටන් ගත්තෙම රාජ්‍යපාලකයාගේ බුද්ධිය මැන බැලීමෙන් නොවේ. මිහිඳු හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට යොමු කරන ලද අඹපැනය සහ ඥාතිපැනය වශයෙන් චිරප්‍රසිද්ධ ඒ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න දෙක ඔබට අමුතුවෙන් කියන්න අප උත්සාහ කරන්නේ නැහැ. නමුත් එයින් ගම්මෙවන්නේ රටේ ජනතාවද බුද්ධිමත් වූ බවයි. මිහිඳු හාමුදුරුවන්ට දැනගන්න ඕන වුණා උන්වහන්සේ දේශනා කරන ධර්මය තේරුම් ගන්න තරම් පුළුවන් පිරිසක් ශ්‍රී ලංකා ද්වීපයේ ඉන්නවද කියලා. ඒ මොකද බණහන මිනිස්සු වර්ග තුනක් ඉන්නවයි කියලා දේශනාවේ සඳහන්නේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වර්ගයේ තමයි මේ බව සඳහන් වෙන්නේ. අංක 1 තමයි අනුවනකමින් බණ අසන්නා. අවකුජ්ජ පඤ්ඤ. ඒ පුද්ගලයා නිතර බණ අසන්නට කැමති. නමුත් ධර්මයේ අසද්දී දේශනා කරන ලබන ධර්මයේ නුවණින් විමසන්නේ නැහැ. පසුව විමසන්නේත් නැහැ. යටිකුරු කර බඳුනකට කොපමණ ජලය දැමුවත් එහි ජලය නොරැඳෙන්නාක් මෙන් කොපමණ බණ ඇසුවත් කිසිම ධර්මයක් තේරුම් නොගනී ජීවිතයට ගලපා නොගනී. ඒ තමයි අංක 1 බණ අසන පිරිස. අංක 2 බණ ඇසුවත් පිළි නොපදින අය උච්ඡංග පඤ්ඤ. මේ අය නිතර බණ අසන්නට කැමති. ධර්මයේ අසද්දී දේශනා කරනු ලබන කරුණු නුවණින් විමසනවා. බුද්ධියෙන් විමසනවා. නමුත් යමක් උකුලෙහි තබාගෙන වාඩි වී සිටි කෙනෙක් නැගී සිටි විට උකුලෙහි තිබූ දෑ බිමට වැටෙන්නාක් මෙන් ධර්මය අසා නැගිටින විට ඔහු ඇසු ධර්මයත් අමතක වී යනවා. ධර්මය හොඳින් නැහුවත් පිළිපැදීමක් නැහැ. ඒ තමයි දෙවෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය තමයි බණ අසා ධර්මයේ පිළිපදින තැනැත්තා. පුතුපඤ්ඤ. ඒ අය නිතර බණ අසනවා. ධර්මශ්‍රවණයේදී නුවණින් මෙනෙහි කරනවා. බණ ඇසීමෙන් පසුවත් නැවත නැවත ඒ ඇසූ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. උඩුකුරු බඳුනකට ජලය දමන විට එහි මනාව ජලය රැඳෙන්නාක් මෙන් ඔහු ධර්මය මැනවින් දැන ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. සැබෑම බණ අසන්නා අන්නේ තුන්වෙනි කොටසයි. මිහිඳු හාමුදුරන්ට දැනගන්නට ඕන වුණේ මේ තුන්වෙනි කාණ්ඩයට අයත් බණ අසන පිරිස ශ්‍රී ලංකා ද්වීපයේ හිටියද කියන කරුණ වෙන්න පුළුවන්. මේ බුද්ධිය කියන දේ ගැන අපි ටිකක් විමසා බලමුද? ප්‍රශ්න විසඳන්න, ගැටලු විසඳන්න, අර්බුද විසඳන්න බුද්ධිය වුමනා වෙනවා. ඇත්තටම මේ බුද්ධිය කියන්නේ මොකක්ද? ශබ්දකෝෂයේ කියනවා දැනුම සහ කුසලතා අත්පත් කර ගැනීමට සහ පාවිච්චි කිරීමට ඇති හැකියාව කියලා. තව ටිකක් සංකීර්ණ නිර්වචනවල කියවෙනවා තර්කණය, විචක්ෂණය, අවබෝධය, සංජානනය, නිර්මාණශීලීත්වය, ඉගෙනීම සහ ප්‍රශ්න විසඳීමට ඇති ශක්තිය තමයි බුද්ධිය කියලා. මොනවා වුණත් ඒ වචනවලින් ඔබට අදහසක් ලැබෙන්න ඇති බුද්ධිය කියන්නේ කුමක්ද කියලා. මේ විෂය ගැන ලියවී තිබෙන පොත්පත් නම් ප්‍රමාණය අතින් හරි විශාලයි. හැබැයි දැනුම කියන්නේ වෙනත් දෙයක්. දැනුම යන විෂය ගැනත් බොහොම පොත්පත් ලිපිලේක ලියවිලා තියෙනවා. ශබ්දකෝෂ බොහොමයක්ම දැනුම විස්තර කරන්නේ කිසියම් විෂයක් පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික හැදෑරීමක් සහ අත්දැකීම් තුළින් අත්පත් කරගන්නා කරුණු, තොරතුරු සහ කුසලතා කියලා. මේවා ඉදින් බොහොම දිග නිර්වචන. දැනුම බුද්ධියට අවශ්‍යයි. නමුත් දැනුම තාර්කිකව භාවිතා කිරීම බුද්ධිය. මෙතනදී තවත් වචනයක් එනවා සාක්ෂරතාවය කියලා. ශ්‍රී ලංකාවේ ජනගහන සංඛ්‍යාලේඛන අනුව ජනගහනයෙන් 93% සාක්ෂරතාවයෙන් යුතු අය. බුද්ධිමත්කමෙනුත් එහෙමද? සාක්ෂරතාවය කියන්නේ ලියන්නට කියන්න තියෙන හැකියාව මිසක් මහා දැනුමක්වත් බුද්ධියක්වත් නෙමෙයි. තමන් හුඟක් දේවල් දන්නවයි කියලා හිතාගෙන ඉන්න අය, ඒ කියන්නේ සාක්ෂරතාවයෙන් බොහොම ඉහළයි කියලා හිතාගෙන ඉන්න අය ගැන අපෙන් වෙන් වූ ජයලාල් රෝහණ කලාකරුවා මෙන්න මෙහෙම කියනවා.
සාක්ෂරතාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාව. දැන් වෙනකොට අපේ විශ්වවිද්‍යාලවල අපිත් එක්ක ඉගෙන ගත්තු සමහරු ඉන්නවා ලොකු ආයතනවල නිලධාරි මහතුරු. මම මේ කතා කරොත් හසන්ත මහත්මයත් එක්ක දැන් අපි කියම මේ දැන් මේ අපිට ඩයස් මහත්මයා ඇවිල්ලා තියෙනසෝ අපිට කියන්නේ මෙතන මේ ඩ්‍රම් එක ගත්තාම මේක ගැට බැරෙන්නේ නේද මිස්ටර්? එහෙම සෝ ඒ I don't know මම කියන්නේ මන්ටද ওই වගේ කතා කරුවාම මාර ලොකුයි. දැන් එකෙනෙකිට මම කතා කරා වෙලකල මං හරි ආසයි ජයලල් මේ ලිංවලින් වතුර බන්න බට් මම එහෙම කිව්වහම මාල් ලොකුයි. මං කියන්නේ මේකට සාක්ෂරතාව නෙමෙයි, මේකට කියන්නේ අමු ගොංකම. එහෙම කිව්වහම හොඳයි. ඒ කියන්නේ අපි පිටින් වැටෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඩූංගල් අල්ලගන්න මහා දූපත් වැසි ටිකක් අපි. මං කියන්නේ ඒ මොළ ටික සුද්ධ වෙන්න ඕන.
ලංකාවේ ගම්වල පමණක් නොවෙයි නගර බදවත් ජීවත් වෙන අපි දැනුම ලබා ගන්න සරස්වතී දේවියගේ බුද්ධිය ලබා ගැනීමට ඝන දෙවියන්ගේ පිහිට පතනවා නේද? ඔබ දැක ඇති Hindu දේව ප්‍රතිමාවල අත් හතරක් අත් 12ක් මූණු 6ක් ආදී වශයෙන් ආරෝපණය කර තිබෙන බව. එහෙම කරන්නේ එම දෙවියන්ට අසාමාන්‍ය හැකියාවන් තිබෙන බව නිරූපණය කිරීමටයි. රාවණ රජුට හිස් 10ක් තිබුණු බවට චිත්‍රණය කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔහුට දස දෙනෙකුගේ බුද්ධියක් තිබුණු බව පෙන්වීමට. ඒ බඳු මහා බුද්ධියක් නිරූපණය කරන්න වෙන පහසු ක්‍රමයකුත් නැහෙනේ.
බහල් කණකඩ පොළව උඩ යට සියලු තැනකම නිතර වැජඹෙන කමල පති සුර රතුනි දස බල සසුන ආපුදුලුවන් සුරකින් අපල කහ දුස සතුරු අනවින මිදර ඔබ ගැති මෙමට අසරණ සකල සුභසිත දෙවනු දිව ඇස යොමනු බුදු බව ලැබී නියතින
ලංකාවේ පහේසිසත්වයේ භාෂාව සහ ගණිතය මුල් කරගෙන පැවැත්වෙන බව ඔබ දන්නවා. එයි මේ විෂයන් දෙක භාෂාවෙන් ප්‍රකාශන ශක්තිය මනින්න පුළුවන්. ගණිතයේ අවශ්‍යතාවයන් ගැන වියතුන් අර්ථ දක්වන්නේ නිවැරදිව ගැටලු විසඳීමේ කුසලතාව ගණිතයෙන් ලබා දෙන බවයි. ගණිතයේ උදව් කරන්නේ විශ්ලේෂණාත්මකව සහ තාර්කිකව සිතන්නයි. විශ්ලේෂණාත්මක චින්තනය යනු අවට ලෝකයේ පිළිබඳව සහේතුකව විග්‍රහ කිරීමට උදව් වන සාධකයක්. ඒ නිසා විශ්ලේෂණාත්මක හා සහේතුක චින්තනය ගැටළු විසඳීමට සත්‍ය දැකීමට අත්‍යවශ්‍යයි. බුද්ධිය ඕනම කෙනෙකුට තියෙනවද? ඔව් තියෙනවා. ඉන්ටෙලිජන්ට් කෝෂන්ට් හේවත් බුද්ධි ඵලයක් අඩු වැඩි වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට තිබෙනවා. ඒ නිසා බුද්ධිය කාටත් තියෙනවා. බුද්ධිය මැනීමට ලකුණු ක්‍රමයකට සකස් කරලා තියෙනවා. ඒ අනුව 70 සිට 130 දක්වා වන බුද්ධි ඵලයක් තියෙනවා නම් ඒ තැනැත්තා සුපිරි බුද්ධි මට්ටම දක්වා බුද්ධියක් තියෙන කෙනෙක්. 70න් පහළ නම් ඉතා අඩු බුද්ධියක් තියෙන කෙනෙක්. 130ට වැඩි නම් අතිවිශේෂ සුපිරි බුද්ධිමතෙක්. 20 සියවසේ මහා ප්‍රඥා ලෙස පිළිගැනෙන ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සහ ලෝක ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධිඵලය 160ට වැඩි. දැන් නම් ඊටත් වඩා බුද්ධිමත් දරුවන් ගැන පවා වාර්තා වෙනවා. දැනට අවුරුදු 2400කට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ සොක්‍රටිස් මහා පඬිවරයා ගැන ඔබ අහලා ඇති. වරත් සොක්‍රටිස් කිව්වා, මම නම් දන්නා මම බුද්ධිමතෙක් බව. එහෙමකද මම මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා. මොකක්ද මේ කියන්නේ? දැනුමෙන් පිරෙන්න පිරෙන්න බුද්ධිමතෙකුට වැටහෙනවා තමන් ඇත්තටම හරියටම දන්න දෙයක් නැහැ කියලා. කොතරම් ටිකද දන්නේ කියලා. පිරුණු කලේ දියනසැලේ කියන්නේ ඒකයි. දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ වෙන්න වෙන්න ඒ තැනත්තා නිහතමානී වෙනවා. ශ්‍රී ලංකා සංගමයේ හෙළමිහිර කලා සංදර්ශනය ප්‍රවීණයන් අතින් ඔප්නැංගුණු අපේම දරුදැරියන්ගේ රංගනයන්. හෙළ ගීයෙන් උඩරට පහතරට සබරගමු නර්තනයන්ගෙන් ඔබ මෞබිමට රැගෙන යන හෙළමිහිර. ඔබ මීට පෙර හෙළමිහිර නරඹා ඇතැයි අපි හිතනවා. මේවර හෙළමිහිරට අපි පෙර නොවූ නවාංග කීපයක්ම ඔබේ රසවින්දනය සඳහා එකතු කළා. ඇවිත්ම බලන්න. 2021 ජූලි මාස 10 දින ඇවොන්ඩේල් විද්‍යාලයේ රංගශාලාවේදී ප්‍රවේශ පත්‍ර ඩොලර් 20යි 10යි. ඔබට ජූලි 10 දින රඟහල් දොරටුවෙන්ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි. හෙළමිහිර ආනන්දජනක රාත්‍රියක ඔබව කලාලවකට රැගෙන යන හෙළමිහිර. ඉතා පැරණි පර්සියානු කියමනක් තිබෙනවා මෙහෙම. He who knows not, not knows that he knows not, is a fool. Shun him. He who knows not, and knows that he knows not, is a child. Teach him. He who knows, and knows not that he knows, is sleep. Wake up him. He who knows, and knows that he knows, is wise. Follow him. යමෙක් නොදන්නේද නොදන්නා බවද නොදන්නේද ඔහු මෝඩයෙකි. ඔහුගෙන් ඉවත් වන්න. යමෙක් නොදන්නේද නමුත් නොදන්නා බව දන්නේද ඔහු ශිෂ්‍යයෙකි. ඔහුට ගියා දෙන්න. යමෙක් දන්නේද නමුත් දන්නා බව නොදන්නේද ඔහු නින්දේය. ඔහු අවදි කරන්න. යමෙක් දන්නේද දන්නා බවද දන්නේද ඔහු බුද්ධිමතිකි. ඔහු අනුගමනය කරන්න. ඔබට කල්පනා වෙනව ඇති සමහර විට අපට වැඩිපුරම හමු වන අයට අදාළ වන්නේ පළමුවෙන්ම නැත්නම් මුලින්ම කියපු වාක්‍යයේ බව. ඒ කියන්නේ යමෙක් නොදන්නේද නොදන්නා බවද නොදන්නේද ඔහු මෝඩයෙකි. ඔහුගෙන් ඉවත් වන්න. මනස තාර්කික ඥානය දියුණු කීප දෙනෙකු හැරුණාම කවුරුත් හිතන්නේ තමා නිවැරදි කියලා. තමා විතර බුද්ධිමතෙක් නැහැ කියලා. තමාතින් කිසිම වරදක් සිදු වෙන්නේ නැහැ කියලා. ඒක මනුෂ්‍ය ස්වභාවයේ විය හැකි. මේ ගැන කෞසිලුමින නම් වූ අපේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථයේ රචනා කළ දෙවෙනි පෙරකුම්බා මහරජතුමා මෙන්න මෙහෙම කියනවා. තමා වරදස නොදිස්නේ මෙරමා දොස් මැදිස්නේ නුවන් තමාමුත් බැහැර නහමන නොදක්නේ කිම්. තමාගේ වරද අංශුවක්වත් පුද්ගලයෙක් දකින්නේ නැහැ. දකින තරමක් දකින්නේ අනුන්ගේ වැරදිමයි. හරියට ඇහැට තමාව පේන්නේ නැහැ. නමුත් බාහිර ලෝකේ තියෙන හැමදේම පේනවා. අන්න ඒ වගේ. මේ කාරණේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝ පන දුද්දසං. අනුන්ගේ වැරදි දැකීම ඉතා පහසුයි. තමන්ගේ වැරදි දැකීම නම් හරි අමාරුයි. කෙනෙකු බුද්ධිමත් වීමට හෝ බුද්ධිහීන වීමට ඔහු දරන තනතුර උසස් නිලය එහෙම නැත්නම් ජාති ආගම භාෂාව කුල ඒ කිසිවක් බලපාන්නේ නැහැ. දැනුවත් බුද්ධියත් අතර ලොකු වෙනසක් තිබෙන බව අපි කලින් කතා කළා. උගත්යයි සම්මත සමහර ආචාර මහාචාර්යවරු පවා කරුණු ඉදිරිපත් කරන විලාසය දුටු විට ඔබටත් හිතෙන්නේ ඇති මොනවද මේ කියවන්නේ කියලා. එක්තරා කතාවක් තිබෙනවා. එක රජ කෙනෙක් හිටියා. ඔහුගේ විනෝදාංශය වුණේ අශ්වයින් එකතු කිරීම. විවිධ වර්ණවත් අශ්වයින් ගැන දැනගන්නට ලැබුණාම මේ රජු අධික මුදලක් ගෙවා හෝ ඒ අශ්වයා මිලදී ගැනීමට කටයුතු කළා. මේ රජු ගැන ආරංචියක් ලැබුණු කපටි වෙළෙඳුන් දෙදෙනෙක් වරක් මේ රජු හමුවීමට පැමිණියා. ඔවුන් රජුට කියා සිටියා තමන්ට පියාඹන සුදු අශ්වයින් දෙදෙනෙකු රජුට ලබා දිය හැකි බව. උද්දාවයට පත් රජු ඔවුන්ගෙන් විමසුවා ඒ සඳහා කොපමණ ගෙවිය යුතුද කියා. වෙළඳුන් කිව්වා එම අසුන් හිමාල වනයෙන් රැගෙන ඒවට අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා විශාල මුදලක් වැයවන බව. අත්තිකාරමක් වශයෙන් කහවණු දහසක් ලබා දෙන ලෙස ඔවුන් කියා සිටියා. ඊළඟ පොහොය දිනයට කලින් අශ්වයා රැගෙන එන බව කියා ඔවුන් පිටත්ව ගියා. මේ අතරතුර රජුගේ පුරෝහිත බමුණා රජු හමුවීමට පැමිණියා. රෝහ රජුට කියා සිටියා තමන් රටේ සිටින සියලුම මෝඩයන්ගේ නම් ලැයිස්තුවක් පිළියෙල කරන බවත්, එහි පළමු වෙන්නාට රජුගේ නම සටහන් කරන බවත්. රජු පුරෝහිත බමුණාගෙන් ඇහුවා ඊට හේතුව. පුරෝහිත බමුණා කිව්වා, ඔබ වහන්සේ නන්නාඳුනන කපටින් දෙදෙනෙකුට පියාඹන අශ්වයෙකු ගේන්න කහවණු දහසක් දුන් බව මට ආරංචි. කාරණා දෙකක්. එකක්, ඔබ වහන්සේ කිසිම දවසක ඔවුන් දැන සිටියේ නැහැ. අනික පියාඹන අශ්වයෙන් කොහෙද ඉන්නේ? ටික වේලාවක් කල්පනා කළ රජතුමා පුරෝහිත බමුණගෙන් මෙහෙම ඇහුවා, හොඳයි බැරි වෙලාවත් ඒ වෙලෙන්දු දෙන්න පියාඹන අශ්වයෙක් අරගෙන ආවොත්? ඊට උපහාසයෙන් හිනා වුණ පුරෝහිත බමුණ මෙහෙම කිව්වා, එහෙනම් දේවයන් වහන්ස, මම ඔබ වහන්සේගේ නම කපලා උන් දෙන්නගේ නම දානවා මෝඩින්ගේ ලේඛනයේ පළමුවෙනියට. අදත් රජවරු මේ කියන රජුරෝ වගේ වැඩ කටයුතු කරන බව සමහර විට ඔබ දකින්නේ නැද්ද? බුද්ධි හීන වීමට තරාතිරමක්, වයසක්, කාලයක්, දේශයක් කිසි දෙයක් අදාළ නැහැ. මේ කතාවේ රජතුමා මෝඩකමක් කරලා තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒකයි අපේ සමහර ගම්වල අය කියන්නේ මෝඩකමට බෙහෙත් නැහැ. ඇත්තද ඒ කතාව? මෝඩකමට බෙහෙත් නැද්ද? පැරණි සම්මානනීය සංස්කෘත ග්‍රන්ථයක් තිබෙනවා ප්‍රත්‍යශතකය කියලා. මෙහි අඩංගු වන්නේ සංස්කෘත භාෂාවෙන් ලියවුණු උපදේශාත්මක කාව්‍යයන් 100ක්. හරියටම 100ක් නෑ. මෙහි එක කවියක් තමයි, තිලේක්ෂුදණ්ඩ මුර්ඛානං මර්ධනම් ගුණවර්ධනම්. මේ කියන්නේ මෞඩගමට බේත්. තිල කියන්නේ තලවලට, ක්ෂුදණ්ඩ කියන්නේ උක්දඬුවලට, මුර්ඛානං කියන්නේ මෞඩයින්. මර්ධනම් ගුණවර්ධනම්, මර්ධනය කරන්න කරන්න, තලන්න තලන්න, මේ තුනම ගුණ දෙනවා. තලවලට පුළුවන් තරම් තලනකොට, මර්ධනය කරනකොට, අඹරනකොට එයින් ගුණේ ලැබෙනවා. උක්දණ්ඩත් එහෙමයි. මර්ධනය කරනකොට, තලනකොට, මිරිකනකොට තමයි උක්දණ්ඩේ සාරය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කවියෙන් උපදෙස් දෙන්නේ මෝඩයින්ටත් පුළුවන් තරම් තලන්න කියලා. ඒක තමයි මෝඩකමට බේත. ඉස්සර කාලේ ගුරුවරු, කියන්නේ බෝමාදි කාලීන ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට බොහොම මෝඩ ශිෂ්‍යයන්ට වෙන්න ඇති දරුණු විදිහට සැලකුවා කියලා ඔබ සමහර විට ඇතම් කයිවලත් දැකලා ඇති. වේවැල් කෝටු නාරං සියඹලා අතු, කිතුල් පොල් ඉරටු වැල් කහ බිලිය අතු. අන්න ඉව පාවිච්චි කරලා දඬුවම් දුන්නා කියන්නේ බොහොම මර්ධනයට ලක් කරලා තියෙන ශිෂ්‍යයින් ඒ කාලේ ගුරුවරු. අද මේ බෙහෙත් මෝඩයින්ට දෙන්න ගියොත් විශාල අමාරුවක වැටෙනවා බෙහෙත් දෙන්න ගිය වෛද්‍යවරයා. මේ ළඟදී මම පුවතක් දැක්කා, ලංකාවේ එක ගැඹුරු ළිඳක් පිරිසිදු කිරීමට ඒ තුළට බැස්ස කෙනෙක් ළිඳ තුළට ඇදගෙන වැටුණා. මේක දැකපු තව කෙනෙක් ළිඳට බැස්සා, ඔහුත් ඇදගෙන වැටුණා. තුන්වෙනි පුද්ගලයෙකුත් ළිඳට බැස්සා, ඔහුත් ඇදගෙන වැටුණා. පසුව තුන් දෙනාගේම මලසිරුරු ගොඩට ගත්තා. විෂ වායුවක් වැදීම නිසා ඔවුන් මියගොස් තිබුණ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා. අඩු වශයෙන් තුන්වෙනියා ළිඳට බහින විටවත් කඹයකින් ඔහුව ගැටගසා ළිඳට බස්සවන්න තරම් එහි සිටි මහා පිරිසෙන් කෙනෙක් කටයුතු කළා නම් ඒ ඛේදවාචකය සිදු නොවෙන්න ඉඩ තිබුණා නේද? නමුත් කලබල වීමත්, හැඟීම් වලට වහල් වීමත් නිසා බුද්ධිය වැසී ගියා. ඔබ කාටත් ඕනතරම් පෞද්ගලික අත්දැකීම් ඇති. ඔබේ හැඟීම් නිවැරදිද, බුද්ධිගෝචරද, තාර්කිකද, ඒ කිසිවක් නොතකා ඉතාම අතාර්කිකව නිගමන වලට බැහැලා ඒ නිගමන ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. බුද්ධිය යනු එය නොවේ. ප්‍රේමයේ කඩවීම වැනි හේතු නිසා දීනසා ගැනීමට තැත්කර පසුව බේරා ගැනුණු බොහෝ තරුණ තරුණියන් කියනවා තමන් මහා මෝඩකමක් කළ බව. හැබැයි සමහරු ප්‍රමාද වැඩි.
අපට ඉතා සතුටින් නිවේදනය කළ හැකිව තිබෙනවා ලබන ජූලි මාස 10 දින එවන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී හෙළමිහිර වේදිකා ගතවන බව දැනටමත් අපේ සමාජිකයන් වෙත සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන වෙත මේ පිළිබඳ තොරතුරු අපි ලබා දී තිබෙනවා. ඔබේ දිනය වෙන් කර තබා ගන්න. 2021 ජූලි මාස 10 සෙනසුරාදා පස්වරු 6 ඇවෙන්ඩේල් විද්‍යාලීය රංගශාලාවේදී හෙළමිහිර පන්සිය 50 ජාතකය ගැන නොදන්නා කෙනෙක් බෞද්ධයන් අතර නැහැ. ඒ බෞද්ධයන්ගේ අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘතියක්. 550 ජාතකය බුදුදහමේ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ කොටසක් ලෙස සැලකෙන ධර්ම ග්‍රන්ථයක්. ඇත්තෙන්ම මේ ජාතක කතා සමූහය ඉන්දියාවේ නිර්මාණය වන සාහිත්‍ය කෘතියක්. මේ කෘති එක කාලයක ලියවුණු කතා නොව අවුරුදු 2300කට පමණ පෙරපටන් කාලයක් තිස්සේ වරින් වර එකතු වූ කතා සමූහයක්. බුදුන් වහන්සේගේ පෙර ආත්ම භාවයන්හි උපත් විස්තර කරමින් යම් යම් ධර්ම කාරණා කියා දීම තමයි මේ ජාතක කතාවල පරමාර්ථය. බෝධිසත්වයන්ගේ පෙර ආත්මවලදී බුද්ධිය ප්‍රකට කරමින් උන්වහන්සේ කටයුතු කළ ආකාරය මේ කතාවල දැක්වෙනවා. මේ අතරෙනුත් උම්මග්ග ජාතකය තමයි විශිෂ්ටතම ජාතක කතාව. දීර්ඝතම ජාතක කතාව වන උම්මග්ග ජාතකය සම්පූර්ණයෙන්ම බුද්ධිය ඉස්මතු කර පෙන්වන කතාවක්. මියලුණුවර වේදේහ රජතුමාට සේවය පිණිස සිටි පඬිවරුන් 5 අතරින් විශිෂ්ටතම බුද්ධිමතා වූයේ මහෞෂධ පඬිතුමා. ඒ බෝධිසත්වයන් වහන්සේගේ පූර්ව ජන්මයක්. මහෞෂධ කුමාරයා කුඩා කාලයේ පටන්ම තම බුද්ධිය ප්‍රකට කළා තමන්ගේ හැම ක්‍රියාවකින්ම. උම්මග්ග ජාතකයේ එන මේවා දැක්වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රශ්න විසඳීම් හැටියට. මේ කතාව බලන්න. එක් කාන්තාවක් තමන්ගේ දරුවා නහවා පොකුණ අසල තබා දිය නෑමට ගියා. ඒ අතර යක්ෂණියක් ගැහණු වේශයක් ගෙන පැමිණ අර දරුවා පැහැරගෙන යන්න පටන් ගත්තා. කාන්තාව ගැහණු වෙස්ගත් යක්ෂණිය පසුපස එළවාගෙන ගොස් අල්ලගත්තා. මහෞෂධ පඬිතුමාගේ සේවකයන් ඔවුන් දෙදෙනා පඬිතුමන් හමුවට රැගෙන ආවා. පඬිතුමා බිම ඉරක් ඇඳ ඒ මැද දරුවා තබා දරුවාගේ අත් දෙක යක්ෂණියටත් දෙපා කාන්තාවටත් දී දරුවා ඇද ජයගන්න ගැහණියට දරුවා හිමි බව ප්‍රකාශ කළා. යක්ෂණිය අනුකම්පා විරහිතව දරුවා අදින විට සැබෑමව දරුවා අතහැරියා. පඬිතුමා සැබෑමවට දරුවා බාර දුන්නා. මේ කතාව ඔබට හොඳට හුරු පුරුදුයි නේද? ඔව්. මේ කතාව තමයි හුණුවටේ කතාව වේදිකා නාට්‍යයට පාදක වුණේ. හුණුවටේ කතාව ජර්මන් නාට්‍ය රචකයෙකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ගේ කොකේසියන් චෝක් සර්කල් නාට්‍යයේ අනුවර්තනයක්. එතනදී අසඩක් නම් මිනිසුවරයා සැබෑ මවට දරුවා ලබා දෙන්න කළෙත් මේ දේමයි. බර්ටෝල් බ්‍රෙෂ්ට් කොහෙන්ද මේ දරුවන් බෙදාගන්න කතාව හොයාගන්න ඇත්තේ? මේ හා සමානම කතාවක් හීබ්‍රූ බයිබලයේ එනවා. දරුවෙකු බෙදාගන්නට මේ අයුරින්ම දෙපැත්තට ඇද්ද කාන්තාවන් දෙදෙනෙකුගෙන් සැබෑ මව තෝරා ඇයට දරුවා බාර දෙන්න සොලමන් රජු කටයුතු කළා.
අද අපි ජන්මභූමියට අලුත් විශේෂාංගයක් එකතු කරනවා. අද අපි කතා කළේ බුද්ධිය ගැනනේ. ඒ නිසා ඔබට බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න දෙකක් අපි ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සටහන් කර uslaoakland@gmail.com ලිපිනයට අප වෙත එවන්න. උස්ලා ඕක්ලන්ඩ් එක වචනයක් uslaoakland@gmail.com. මෙන්න ඔබට ඉදිරිපත් කරන පළමුවන ප්‍රශ්නය. ඔබ මීටර් 100 ධාවන තරඟයක යෙදී සිටිනවා. තරඟය පටන් ගන්නා විට පසුපසින්ම සිටි ඔබ වේගයෙන් ඉදිරියට දිව යනවා. එහෙම වේගයෙන් දුවගොස් ඔබ දෙවෙනියාත් පසු කරනවා. එවිට ඔබ සිටින්නේ කීවෙනි ස්ථානයේද? මේ ප්‍රශ්නයට පිළිතුරු මා කලින් සඳහන් කළ uslaoakland@gmail.com ඊමේල් ලිපිනයට අප වෙත එවන්න. පළමුවෙන්ම ලැබෙන නිවැරදි පිළිතුරු තුන එවා ඇති අසන්නන්ගේ නම් අපි ජන්මභූමි වැඩසටහනෙන් ප්‍රචාරය කරනවා. ඊට අමතරව අපේ Facebook පිටුවෙත් ජයග්‍රාහකයින්ගේ නම් අපි පළ කරනවා.
දැන් මෙන්න ඔබට ඉදිරිපත් කරන දෙවැනි ප්‍රශ්නය. එක රජ කෙනෙකුට පුතුන් 4 දෙනෙකු සිටියා. ඔවුන් එක වගේම සමර්ථකම් තිබෙන අය. මේ නිසා ඔවුන් අතරින් කෙනෙකු යුවරජ පදවිය සඳහා තෝරා ගැනීමට රජුට අපහසු වුණා. රජු මෙයට උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව මේ කුමාරවරුන් 4 දෙනාට හොඳ ධාවන ශූර අශ්වයන් 4 දෙනෙකු රජු ලබා දුන්නා. හඳුනා ගැනීමේ පහසුව සඳහා රජු ඒ අශ්වයන්ටත් කුමාරවරුන්ගේ නම් ලබා දුන්නා. රජු ඔවුන්ට කිව්වා ධාවන තරඟයක යෙදී ඉන් ජයලබන කුමාරයාට යුවරජ පදවිය ලබා දෙන බව. මේ තරඟයේ විශේෂත්වය උනේ ජයග්‍රාහකයා හැටියට තෝරාගනු ලබන්නේ අන්තිමට ගිය අශ්වයා. ඒ කියන්නේ පසුපසින්ම ගිය අශ්වයා හිමි කුමාරයා වීමයි. දැන් අපේ ප්‍රශ්නය මෙයයි. මේ ධාවන තරඟයෙන් රජතුමා යුවරජ පදවියට සූස්සා තෝරා ගත්තේ කෙසේද? මේ ප්‍රශ්නයට පිළිතුරු සටහන් කොට uslaoakland@gmail.com යන ඊමේල් ලිපිනයට එවන්න. කලින් ප්‍රශ්නයේදී මෙන්ම මුලින්ම පිළිතුරු එවා ජයග්‍රහණය කරන තිදෙනාගේ නම් ජන්මභූමි තුලින් ප්‍රචාරය කරනවාට අමතරව අපේ Facebook පිටුවෙත් පළ කරනවා.
හෙළමිහිර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හෙළමිහිර කලා සංදර්ශනය ප්‍රවීණයන් අතින් ඔප්නැංගුණු අපේම දරුදැරියන්ගේ රංගනයන් හෙළ ගීයෙන් උඩරට පහතරට සබරගමු නර්තනයන්ගෙන් ඔබව මව්බිමට රැගෙන යන හෙළමිහිර මේවර හෙළමිහිරට අපි පෙර නොවූ නවාංග කීපයක්ම ඔබේ රසවින්දනය සඳහා එකතු කළා. ඇවිත්ම බලන්න. 2021 ජූලි මාස 10 දින ඇවොන්ඩේල් විද්‍යාලයේ රංගශාලාවේදී හෙළමිහිර ආනන්දජනක රාත්‍රියක ඔබව කලාලවකට රැගෙන යන හෙළමිහිර. හොඳයි හිතවතුනි, අද අපට වෙන් වී ඇති කාලය දැන් කෙමෙන් කෙමෙන් ගෙවිගෙන යන්නේ. අද අපි උත්සාහ කළේ පොසොන් පෝය දවස ගැනත් බුද්ධිය ගැනත් ඔබට සිතන්නට යම් කිසි කරුණු කීපයක් ඉදිරිපත් කරන්නයි. ජන්ම භූමි නිෂ්පාදනයේදී අදත් කථනයෙන් සහාය වුණා චන්ද්‍රා ගුණසේකර. නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද දින ජන්ම භූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. ලබන මාස 4 බදාදාවෙහි නැවත හමු වෙමු. ආයුබෝවන්, ඔබට සුවදායි රාත්‍රියක්.
බුදු බණ කිව්වා නිරන්තරේ,
බුදු බණ ඇසුවා නිරන්තරේ,
ගති ගුණ අතින් පපිතවමා වනන්තරේ වනන්තරේ. බුදු බණ කිව්වා නිරන්තරේ,
බුදු බණ ඇසුවාත් නිරන්තරේ,
ගති ගුණ අතින්
අපිතවමා
වනන්තරේ. ඉරහඳ යට නැහෙන දවසක් යලි කවදාවත්.